සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. ගෙවි යන කාලය තුල නිරන්තරයෙන්ම අනේක විද විසූක දස්සනයන් නරඹන්නට ශ්‍රවණය කරන්නට සිද්ධ වෙන වර්තමාන ලෝකයේ ඒ මාධ්‍ය සම්ප්‍රදායෙන් බැහැර වෙලා අමාමෑණී ලෞතර බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෞතර ශ්‍රී සද්ධර්මයේ පමණක්ම ඔබ වෙත sannivedanaya වන බෞද්ධ රූපවාහිනී නාලිකාවත් බෞද්ධ ගුවන්විදුලි නාලිකාවත් සමගාමීව සජීව ලෙස විකාශය කරන සූත්‍ර ධර්ම දේශනාවයි අප මෙලෙසින් සුපුරුදු පරිදි ආරම්භ කරන්නේ. ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පොල්ගස්සෝවිට දික්හේන භාවනා මධ්‍යස්ථාන වාසී කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද දාස්වත්තේ සුමන සීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි ගෞරවයෙන් යුතුව ධර්මදේශනාව උදෙසා පිළිගමු. සාදු සාදු සාදු. ධර්මදේශනාව සජීව ලෙස ගෙන එන්නට තමන්ගේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කළ පිරිස පිළිබඳවයි අපේ මේ සිහිපත් කිරීම. බතරමුල්ල පළවත්තේ පදිංචි සමරනායක සහ එම පවුලේ සියලු දෙනා විසින් අද මේ ධර්මදේශනාව මෙලෙසින් විසුරුවා හරින්නට තමන්ගේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා. අමාමෑණී ලෞතර බුදුපියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නට, ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ආරාධනය කරන්නට සදැහැති දායකයන් දැන් සූදානම්. හේවිසි වාදනය, ශබ්ද පූජාව සිදුවන අතරතුරේ ඒ කටයුතු මෙලෙසින් සිදු වෙනවා. සංයුක්ත නිකායේ සඳහන් වන්නා වූ සූත්‍ර පාදක කරගනිමින් අපි හවස් වරුවේ මේ සූත්‍ර ධර්ම දේශනාව මෙලෙසින් විසුරුවා හරින්නේ. අද දවසේදී සංයුක්ත නිකායේ පුප්පහ වර්ගයේ පළමු සූත්‍රය වන නදී සූත්‍රය පාදක කරගනිමින් එම සූත්‍රය පැහැදිලි කරමින් අප මේ සූදානම් වෙන්නේ ලෞතර ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ධර්මානුශාසනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වමු තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
සරණාගමනං සම්පුන්නං
ආම බන්තේ
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සම්පප්පනාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මිච්ඡාදීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි
තිසරණේන සද්ධින් ආදීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුනක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං
ආම බන්තේ සාදු සාදු සාදු
සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සක්කමකදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයතාපි වික්කවේ නදී පබ්බතෙය්‍යාවෝහාරිණී දුරංගමාසීගතෝ සාතස්සා උබේසු තිරේසු කාසාචේපි ජාතං අස්සු නේතං අජ්ජාලම් වේයං කුසාචේපි ජාතං අස්සු නේතං අජ්ජාලම් වේයං පම්බතාතේපි ජාතං අස්සු නේතං අජ්ජාලම් වේයං කීරණාතේපි ජාතං අස්සු නේතං අජ්ජාලම් වේයං දුක්ඛාතේ පීඩාතං අස්සු නේතං අජ්ජාලම් වේයං තේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරුණික පින්නතුනි දැන් මේ වෙලාවේ සෑම කෙනෙක්ම සෝදානං වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණ වටිනා සූත්‍ර දේශනාවකට සවන් දීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ අද දවසේදී උතුම් ධර්මයක් ලෙස සර්වඥන් වහන්සේගේ ශ්‍රීමක දේශනාවෙන් දේශනා කොට වදාළ වටිනා ධර්මයක් යම් අවස්ථාවකදී යම් කෙනෙකුට ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් ඒ ලැබෙන මොහොතක් පාසාම ශ්‍රද්ධාව ඇති ඥාන සම්ප්‍රයුක්ත කුසල් අරමුණු මුදුන්පත් කරගන්නට කැමැති සෑම දෙනාගේම සිතට දහම් සිසිලක් ඇති කරලා දෙන උතුම් අවස්ථාවක් තමයි ධර්මත් ශ්‍රවණමය උතුම් කුසල් අරමුණ. හැම කෙනෙකුටම මේ ධර්මයෙන් සිතේ සහනයක් ලබන්න පුළුවන්කමක් නැහැ. සරුවත්යන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, මහා සංඝරත්නයේ කෙරෙහි රත්නත්‍රයේ ගුණය විශ්වාස කරන, ඒ වගේම කර්ණඵල විශ්වාසය ඇති කරගත්ත, නිවන් අරමුණු කරගන්නට වාසනා ශක්තිය ඇති ඥානවන්ත සත්පුරුෂයන්ට තමයි සරුවත්යන් වහන්සේගේ උතුම් ධර්මය ඉතාමත්ම ශ්‍රේෂ්ඨ වන්නේ. එවැනි ශ්‍රේෂ්ඨ ධර්මයක්කින් අපේ සිතක් සනසා ගන්න පුළුවන් වාසනා ගුණයක් යම් කෙනෙකුට තියෙනවා නම් පෙරපින් වාසනාවත් එක්කාසු කරගෙන මෙලව ජීවිතයේ උත්සාහයත් එක්කාසු කරගෙන ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරන සෑම දෙනාටම පුළුවන්කම තියෙනවා මෙලව වශයෙන් සැනසෙන්න, පරලොව වශයෙන් සුගතියට පත්වෙන්න, අවසානයේදී ලෝකෝත්තර නිවනින් සැනසෙන්න වාසනා ශක්තිය උදා වෙනවා කියන එක ධර්මයේ සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන පරිදි අද මේ සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ පුප්ප වර්ගයේ නදී සූත්‍රයේ නමින් හැඳින්වෙන වටිනා උපමා සහිතව දේශනා කළ දේශනාවක් තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අනුව විනය පිටකයේ දේශනා කළේ භික්ෂුණීන් වහන්සේලාගේ විනය වශයෙන් කය වචනය සංවර කර ගැනීම පිණිස උපනිශ්‍රේ වෙන ධර්මයක් දේශනා කළා. අභිධර්ම පිටකයෙන් දේශනා කළා චිත්ත සම්ප්‍රයුක්ත ධර්මයන් පරමාර්ථ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණයට හරවමින් දේශනා කොට වදාළා. සූත්‍ර පිටකයෙහි දේශනා කළේ එක එක ධර්මයන් කොටස් වශයෙන් ගෙන භාග්‍යවතුන් වහන්සේ උපමා උපමේය දක්වලා ඉතා වටිනා ශ්‍රේෂ්ඨ උතුම් ධර්මයක් දේශනා කළා. අන්න ඒ වාගේ දේශනා කරපු ධර්මයක් තමයි අදත් මේ නදී සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. අපි බලමු මේ සූත්‍රයට අනුකූලව අපේ ජීවිතය සකස් කර ගැනීමට උමනා කරන මේ පංචපාදානස්කන්ධය පිළිබඳව දැක්වෙන වටිනා ධර්මයක් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවට ඇතුළත් කළ දේශනා කළේ. ඒ නිසා ඒ දේශනාවට සවන් දෙන සෑම දෙනාම බලාපොරොත්තු වන්නේ ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් අවබෝධ කර ගැනීමේ පරම චේතනා මුදුන්පත් කරගෙනයි අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නත් සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා ආර්ය සත්‍ය අවබෝධයක් ඇති කර ගන්නට වාසනා ගුණයක් වාසනා ශක්තියක් එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලයේ තුල සෑම දෙනාටම ඒ වාසනා ශක්තිය උදා කර ගන්න ලැබුණා. අද ජීවමාන බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය විද්‍යමාන වශයෙන් පවතිනවා. ඒ පවතින ධර්මයට සවන් දීලා අනාගතයේ පහළ වෙන ශාසනයක් තුළදී මගඵල නිවන්සුව අවබෝධ කරගන්නට නිවන් දොරටුවක් විවෘත කරගත්ත උතුම් අවස්ථාවක් තමයි මේ අවස්ථාව. දේශනා කරන දේශකයාණන් වහන්සේටත් නිවන් දොරටුව විවෘත වෙන, ශ්‍රවණය කරන සමදනාටමත් නිවන් දොරටුවක් විවෘත වෙන වටිනා අවස්ථාවක් තමයි මේ අවස්ථාව හැටියට සලකන්නේ. මංගල අවස්ථාවක් හැටියටත්, දසපුණ්‍ය ක්‍රියාධර්මයක් හැටියටත් ධර්මයේ සඳහන් වෙන චිත්ත ප්‍රසාදය උපදවන, ඇසූ ධර්මයක් නැවත අහන්න තියෙන, නොඇසූ ධර්මයක් අහන්න ලැබෙන, චිතේ ප්‍රසාදය ඇති කරන, ඒ වාගේම ධර්මයේ පිළිබඳ සකසංකා දුරු කරන, සම්මාදිට්ඨිය පෙරදැරි කරන, චිත්ත ප්‍රසාදය ඇති කරන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්නුම් කළා. ඒ පෙන්නුම් කරපු අවස්ථාවවලදී අපි නුවණින් සලකාගෙන ඒ ධර්මයට සවන් දීලා ඒ ධර්මයට අනුව සිත සකස් කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් බලාපොරොත්තු වෙන උතුම් සැනසිල්ල ලබාගෙන නිර්වාණ අවබෝධය සඳහාම උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව සිතේ දරාගෙන ධර්මශ්‍රවණය කරමු. එනිසා මේ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නදී සූත්‍රයේහි සඳහන් වෙන්නේ ගංගාවක් උපමා කරගෙන දේශනා කරපු ධර්මයක්. සේයතාපි භික්කවේ නදී පම්පතෙයියා ඕහාරණී, මහණෙනි මේ ධර්මයේ මහණෙනි මේ ගංගාව මේ පර්වතයකින් ගලා බසින නදියක්. ඒ නදිය ක්‍රමක්‍රමයෙන් පුළුල් බවට පත් වෙනා සාගරයේ වෙත යමු යනකොට විශාල වශයෙන් දුර ප්‍රමාණයක් ගමන් කරලා ඒ සාගරයට එකතු වෙන මේ නදිය කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ පහදා වදාලා, කාසා තේපි ජාත අස්සු නේතං අජ්ජාලම්බෙයියුං. ඒ කියන්නේ මේ ගංගාවලට දෙපසින් ඉහුරේ තියෙන නොයෙක් විදිහේ කෘෂ තන තියෙනවා. ඒ වගේම ඉලුක්වාදී ජලයට නැමිච්ච ගං ඉවුරේ හඩගත්ත පැල ඇටි තියෙනවා. මෙන්න මේවා ජලය මතට නැමිලා, නැත්තම් ගංගාව මතට නැමිලා පවතිනවා. කුසාචේපි ජාත අස්සු නේතං අජ්ජාලම්බෙයියුං. ඒ කියලා කියන්නේ කෘෂතන ආදී දේවල් ගං එවුරේ හැදිලා ගඟට නැමිලා පවතින. පබ්බජාතේපි ජාත අස්සු නේතං අජ්ජාලම්බෙයියුං. ඒ කියන්නේ බබුස් ජන කියලා මේ බබුස් ජන මේ තෘණ වර්ගයක් තියෙනවා. අන්නේ තෘණත් ගං එවුරේ හැදිලා ගඟට නැමී පවතින. කීරණාචේපි ජාත අස්සු නේතං අද්ධාලම්බෙයියුං. ඒ කියන්නේ කීරණා කියන කුසතනත් ගං එවුරේ හැදිලා ගඟට නැමී පවතින. රුක්කාචේපි ජාත අස්සු නේතං අද්ධාලම්බෙයියුං. ඒ වගේම තවත් ගං එවුරේ හැදෙන ගස් වර්ගයක් තමයි එඬරුවාදී ඒ දියට නැමේ දිය සීරාව ඇති තැන්වල හටගන්න ගස් වර්ග. මෙන්න මේ වාගේ ගස් වර්ග ගං ඉවුරේ හැදුනහම ගඟට නැමී පවතින. අන්නේ ගඟට නැමී පවතින ගං ඉවුරේ තියෙන මේවා යම් යම් අවස්ථාවලදී හේදී යනවා, ගඟට ගලාගෙන යනවා, කලා වැටි යනවා, පාවෙවි යනවා. දීර්ඝ වශයෙන් මේ වාගේ පැවැත්මක් ගං ඉවුරවල තියෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නුම් කළා යම් අවස්ථාවකදී යම් කෙනෙක් ගඟට වැටුනොත් ඒ ගඟ දිගේ ගලාගෙන යනකොට මෙන්න මේ කියන තෘණ භූමිය භූමිය අසලට ආවොත් ඒ ගඟේ ගලාගෙන යන පුද්ගලයා මෙන්න මේ තෘණ කොටස් අල්ලගන්නවා. දැන් ගඟේ වතුරේ ගහලා ගලාගෙන යන කේක් මේ ගලාගෙන යන වතුරට වැටිච්චාම මේ ගඟේ යන පහලට ගලාගෙන යන කෙනා ගං ඉවුරේ තියෙන මෙන්න මේ තුන කොටස් යම් යම් අවස්ථාවලදී අල්ලගන්නකොට ඒවා තමන් අල්ලගත්ත මොහොතේදී ගිලිහී යනවා, අතහැරිලා යනවා. එහෙම නැත්නම් ඒ තුන ගස් කැඩිලා යනවා. එහෙම නැත්නම් ඉදිරියගෙන යනවා. ඉදිරිගෙන ගියන් පස්සේ ඒ අල්ලගෙන යන පුද්ගලයා වෙහෙසටපත් වෙනවා. ඒ වෙහෙසටපත් වුණෙන් පස්සේ ඒ එක්කෝ ජීවිතය නැති කර ගැනීම පිණිස මේ උපකාර වෙනවා. ඒ මේ දියේ ගිලිලා දිය මේ දිය උපකාර කරගෙන විනාශයටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, මරණයටපත් වෙනවා. අන්න ඒ වාගේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මෙතෙන්දී. මොන තුර භූමියක් අල්ලා ගත්තත්, ඒ වගේම ගං ඉවුරේ තියෙන මොනම වෘක්ෂයක් අල්ලා ගත්තත් යම් අවස්ථාවකදී ගඟේ තියෙන ජල පහර වැඩි වෙන්න මොකද වෙන්නේ? අර දෙපැත්තේ තියෙන අතුහා තෘණ ගස් අල්ලා ගත්තට ගඟේ සැඩ පහර වැඩිකම නිසා අතෑරෙනවා. අතෑරුණෙන් පස්සේ මොකද වෙන්නේ? ගිලිහිලා යනවා. ඒ ගිලිහිලා ගියන් පස්සේ තමන් වෙහෙසටපත් වෙනවා, එහෙම නැත්නම් මරණයට ආසන්න ස්වභාවයකට පත් වෙනවා. දැන් දියේ යන, ගිලිලා යන, ගහගෙන යන කෙනෙකුට මොනවා දෙhari දෙයක් අතට අහු වුණොත් අල්ලගන්නවා. ඒක තමයි ස්වභාවය. අල්ලගත්තට පවතින්නේ නැහැ, ඒකත් ගිලිහිලා යනවා. ගිලිහිලා ගියන් පස්සේ මොකද වෙන්නේ? වෙහෙසටපත් වෙලා සමහර වෙල ජීවිතක්ෂයටපත් වෙන තරමට දුකටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා. අන්න ඒ වාගේ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ බුද්ධාදී ආර්ය උතුමන් කෙරෙහි පැහැදීමෙන් අදක්ෂ වූ, එහෙම නැත්නම් ධර්මයේහි පැහැදීමේ අදක්ෂ වූ, එහෙම නැත්නම් ඒ ධර්මයේ කෙරෙහි පැහැදීමක් නැති, එහෙම නැත්නම් බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා කෙරෙහි පැහැදීමක් නැති, ඒ වගේම අදස්ස අඥානවන්ත අය ඉන්නවා. මෙන්න මේ අඥානවන්ත අය භාග්‍යවතුන් වහන්සේ උපමා කළා අර ගංගෙවුරේ ගලා මේ තියෙන ගස් අල්ලා ගන්න උත්සාහවත් වෙනවා ගඟේ ගලාගෙන යන කෙනා. අල්ලා ගත්තාම ඒ ගස් ගිලිහිලා වෙහෙසටපත් වෙනවනේ. අන්න ඒ වාගේ මේ අඥාන පුද්ගලයා බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා කෙරෙහි අදක්ෂ පුද්ගලයා. ඒ කියන්නේ බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා කෙරෙහි පැහැදීමක් නැහැ. ඒ වාගේම ලෞතුරා ධර්මයේ කෙරෙහි පැහැදීමක් නැහැ. ඒ වාගේම ඒ කරන සෑම ඥානවන්ත සත්පුරුෂ ක්‍රියාවලදී ප්‍රතිපත්ති ධර්මයේ කෙරෙහි අදක්ෂභාවයක් තියෙන පුද්ගලයා හැම වෙලෙම අඥානවන්ත පුද්ගලයාගේ තියෙන ස්වභාවය තමයි හැම අවස්ථාවකදීම මම මගේ කියන හැඟීමෙන් යුක්තව තමන්ගේ ශරීරයේ පිළිබඳව වෙහෙසටපත් වෙන කරුණු පහක් තියෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්නුම් කළා. දැන් අපි හැම දෙයක්ම, හැම ක්‍රියාවක්ම සිද්ධ කරනකොට ජීවිතයේහි එක අවස්ථාවකදී අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් අපි වෙහෙසටපත් වෙන අවස්ථා තියෙනවා. වෙහෙසටපත් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. මෙන්න මේ දෙක සිදු වෙන්නේ කොහොමද? හැම වෙලෙම අපි වෙහෙසටපත් වෙන්නේ තමන්ගේ දේ පිළිබඳවද, අනුන්ගේ දේ පිළිබඳවද? හැම වෙලෙම අපි වෙහෙසටපත් වෙන්නේ තමන්ගේ දේ පිළිබඳවයි. ඇයි? මම මගේ කියන හැඟීමෙන් අල්ලගන්න යම් කිසි දෙයක් තියෙනවා නම් එතෙන්දී වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙන්නේ මොකද? දුකටපත් වෙනවා. දැන් අනුන්ට යම් කිසි කරදරයක් පීඩාවක් වුණොත් අපේ හිතට වෙහෙසක් නැහැ. තමන්ගේ කමෙන් ඉන්න තමන්ගේ පවුලේ කෙනෙක්, තමන්ට අයිති දෙයක්, තමන්ට අයිති කෙනෙක්, නැත්නම් පවුලට අයිති කෙනෙක්, හිතවත් කෙනෙක්, ඒ අයගේ යම් කිසි ජීවිතයකට වෙහෙසක් වෙනවා, දුකටපත් වෙනවා. දුකටපත් වෙනකොට අපේ හිතට වෙහෙසක්. දැන් මව්පියන්ට කරදරයක් වෙනකොට දරුවන්ට වෙහෙසක්. දරුවන්ට කරදරයක් වෙනකොට මව්පියන්ට වෙහෙසක්. ඇයි වෙහෙස ඇති වෙන්නේ? මගේ කියන හැඟීම තියෙන නිසා. අන්න ඒ වාගේ සමන්ගේ ශරීරයේ තියෙනවා මගේ කියන හැඟීමෙන් වෙහෙසටපත් වෙන කරුණු පහක්. ඒ කරුණු පහෙන් වෙහෙසටපත් වෙන්නේ කවුද? බුද්ධාදී මහෝත්තමයන් කෙරෙහි අදස්ස, ධර්මයේ කෙරෙහි අදස්ස, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කෙරෙහි අදස්ස, අඥානවන්තයා තමයි වෙහෙසටපත් වෙන්නේ. ඇයි? මගේ රූපේ කියලා අපි ගන්නවනේ. මගේ රූපේ කියලා අල්ලාගත්ත යම් කිසි අරමුණක් තියෙනවනම් ඒ වෙලාවේ ඉඳන් වෙහෙසටපත් වෙනවා. මගේ වේදනාව කියලා ගත්තොත් වෙහෙසටපත් වෙනවා. මගේ සංඥාව කියලා ගත්තොත් වෙහෙසටපත් වෙනවා. මගේ සංස්කාර කියලා ගත්තොත් වෙහෙසටපත් වෙනවා. මගේ විඥානය කියලා ගත්තොත් වෙහෙසටපත් වෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව මම කියන හැඟීමෙන් අල්ලාගත්ත යම් කිසි අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ මොකද වෙන්නේ? මොහතක් ගානේ වෙනස් වෙනවා. වෙනස් වෙන ගානේ මොකද වෙන්නේ? අඥානවන්තයා දුකටපත් වෙනවා. ඒ වෙනස් වෙන එක අවබෝධ කරගන්න නුවණක් නැති නිසා වෙහෙසටපත් වෙනවා. ඒ වෙහෙසටපත් වෙන පුද්ගලයා කවුරු වගේද? අර ගඟේ ගලාගෙන යන මිනිස්සයා ගඟ දෙපැත්තේ තියෙන තුන ගස් අල්ලනකොට බේරෙන්න අල්ලන්නේ. නමුත් එක්කෝ කඩාගෙන යනවා, එක්කෝ ගිලිහිලා යනවා, ගැලවිලා යනවා. ඒ ගැලවිලා ගිහිල්ලා ඒ ගලාගෙන යන පුද්ගලයා සැඩපහරට අහුවෙලා වෙහෙසට පත් වෙනවා. අන්නේ වෙහෙසට පත් වෙනවා වගේ තමයි අඥානවන්තයා භාග්‍යවතුන් වහන්සේලා කෙරෙහි, ආර්යයන් උතුමන් වහන්සේලා කෙරෙහි අදක්ෂ, ධර්මයේ කෙරෙහි අදක්ෂ, ශ්‍රාවක භාවයෙන් අදෂ්ට භාවයට පත් වුණ කෙනා වෙහෙසට පත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අන්නේ වෙහෙසට පත් වෙන්නේ මොකක් නිසාද? මම මගේ කියන හැඟීමෙන් මේ රූපකය අල්ලනවා. රූපස්කන්ධය මගේ කියලා කියනවා. වේදනාස්කන්ධය මගේ කියලා කියනවා. සංඥාස්කන්ධය මගේ කියලා කියනවා. සංස්කාරස්කන්ධය මගේ කියලා කියනවා. විඥානස්කන්ධය මගේ කියලා අල්ලනවා. මගේ කියලා අල්ලන කෙනා අර සැඩපහරට ලක්ුණ පුද්ගලයා වගේ අල්ලගත්තට දිගට පවතින්නේ නැහැ. ක්ෂණයක් ගානේ වෙනස් වෙන. මේ රූපය ගත්තොත් මොහොතක් ගානේ වෙනස් වෙන. ඒ වෙනස් වෙන එක අඥාන පුද්ගලයාට දැනෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. ඒ නිසායි වෙහෙසටපත් වෙන්නේ. වේදනාවත් ඒ වාගේ, සංඥාවත් ඒ වාගේ, සංස්කාර ධර්මත් ඒ වාගේ, මේ විඥානයත් ඒ වාගේ. අන්නේ ඒ නිසා අපි නුවණින් කල්පනා කරලා සිතන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ වෙහෙසටපත් වෙච්ච මේ උපාන්තුපාදාන ස්කන්ධයේ පිළිබඳව අඥාන පුද්ගලයා වෙහෙසටපත් වෙනවා කියන එකයි පෙන්නුම් කළේ අර නන්දී උපමාවයි. නන්දියට වැටිලා ගලා යන සඳපහරෙන් ඈතට ගලාගෙන යන පුද්ගලයා ගංගෙපැත්තේ, ගඟේ දෙපැත්තේ තියෙන තුරුණගස් අල්ලා ගන්නවා බේරෙන්න කියලා. නමුත් බේරෙන්නේ නැහැ. එතනින් තුරුණගස් කැඩිලා හෝ ඉගිලිලා ගිලිහිලා හෝ ඇවිල්ලා සඳපහරට අහුවෙලා වෙහෙසට පත් වෙනවා. මරණයට පත් වෙන තරමට සමහරලාට වෙහෙසෙන්න පුළුවන්, මරණයට පත් වෙන්නත් පුළුවන්. ඒ මරණයට පත් වෙන්නේ මොකද? දැඩි වශයෙන් අඥාන පුද්ගලයා මම කියන හැඟීමෙන් අල්ලනවා. අල්ලගත්තාම වෙහෙසට පත් වෙන එක දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්නම් මොකද? අවිද්‍යාව මුල් කරගත්ත, මෝහය මුල් කරගත්ත අරමුණක් නේ අපි ළඟ තියෙන්නේ. මෝහයෙන් මුලා වෙච්ච, අවිද්‍යාවෙන් මුලා වෙච්ච අදහසක් තියෙන්නේ. ඒ මුලා වෙච්ච පුද්ගලයාට කවදාවත් ආර්ය සත්‍ය අවබෝධයට ඇති වෙන නුවණ පහළ වෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින නුවණ පහළ වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි නුවණින් කල්පනා කරලා බලනකොට මෙතන සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් ආදී වශයෙන් සම්මුති වශයෙන් සත්වයෙක් ඉන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සත්වයේ, පුද්ගලයේ, ආත්මයක් වශයෙන්, පරමාර්ථ වශයෙන් නැහැ කියලා. එතකොට මේ දෙකම සත්‍යතාවය. සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය. සම්මුති සත්‍ය අපට උනන්නේ මොකටද? සම්මුති සත්‍යයේ පිහිටලා තමයි ජීවත් වෙන්නේ. සම්මුති සත්‍ය තියෙන්නේ අපේ පැවැත්මට. ඒ පැවැත්මට ඉන්නකොට අපේ යුතුයකම් කොටසක් තියෙනවනේ කරන්න. අන්නේ යුතුයකම් කොටස අපි සිද්ධ කරනවා සම්මුති සත්‍ය. පරමාර්ථ සත්‍යයේ ඉඳලා යුතුයකම් ඉෂ්ට කරන්න බෑ. ඒ සත්‍යයේ පුද්ගලයක් නැත්තම් කාර්ද අපි යුතුකම් ඉෂ්ට කරන්නේ? ඒ වාගේ අඥානවන්ත අදහසක් සමහර අයට තියෙනවා. දැන් සමහර අයගේ මනසට ඔය ධර්මයේ අදක්ෂ, බුද්ධ ආදී මහෝත්තමයන් කෙරෙහි අදක්ෂ, ඒ වාගේම ශ්‍රාවක භාවයෙන් අදක්ෂ පුද්ගලයෙකුට හැම වෙලෙම කල්පනා වෙන්නේ බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාගේ, කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේ ඇසුරක් නැති කෙනෙක් හැම වෙලෙම කල්පනා කරනවා තමන්ගේ මේ අනුවණකමින් මම කියලා කෙනෙක් නැත්තම්, මගේ කියලා දෙයක් මම කියලා කෙනෙක් නැත්තම් මට මේවා මොකටද කියලා සමහර අය ඒ තමන්ගේ කියලා තියෙන දේ ඔක්කොම අත්හරිනවා. අත්හැරිලා වෙහෙසටපත් වෙනවා. නමුත් අත්තරිය යුතු අවස්ථාවක් තියෙනවා. සම්මුතියේ පිහිටලයි අපි ඥානවන්තව පරමාර්ථයට හිත යොදාගෙන අත්තරින්න තියෙන්නේ. එතකොට වෙහෙසටපත් වෙන්නේ නැහැ. එතකොට බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ධර්මයේ කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ශ්‍රාවක වූ තමන් කෙරෙහි විශ්වාසයක් තියෙනවා. මම සම්මුතියේ පිහිටලයි පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගන්නේ. එතකොට සිත වෙහෙසටපත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මොහොතක් ගානේ වෙනස් වෙන මේ රූපස්කන්ධයේ පිළිබඳව, මොහොතක් ගානේ වෙනස් වෙන මේ වේදනාස්කන්ධයේ පිළිබඳව, මොහොතක් ගානේ වෙනස් වෙන සංඥාස්කන්ධයේ පිළිබඳව, මොහොතක් ගානේ වෙනස් වෙන සංස්කාරස්කන්ධයේ පිළිබඳව, මොහොතක් ගානේ වෙනස් වෙන විඥානස්කන්ධයේ පිළිබඳව අඥානවන්තයා වෙහෙසටපත් වෙනවා. ඇයි මගේ කියලා අල්ලන මොහොතක් ගානේ වෙහෙසටපත් වෙනවා. එතකොට ඒ මොහොතක් ගානේ වෙහෙසටපත් වෙන්නේ මොකද? වෙනස් වෙනකොට දුකටපත් වෙනවා. ඒ වෙනස් වෙනකොට දුකටපත් වෙන්නේ නැති ස්වභාවයකින්, කම්පාවටපත් වෙන්නේ නැති ස්වභාවයකින් අපි තේරුම් ගන්නවා නම් වෙනස් වෙන එක සැපයක් හැටියට සලකන්න ඕන. වෙනස් වීම සැපයක් කියලා දැනගන්නේ කවුද? ආර්ය උතුමන් වහන්සේලා. කෙනෙකුගෙන් වෙන්වීම, බැඳිච්ච දෙයකින් වෙන්වීම සැපයක් නේ. දැන් ආර්ය උතුමන් වහන්සේලාට දැන් තමන්ගේ මව්පියන්, ඥාති හිත මිත්‍රාදීන් ඔක්කොම අත්හැරලා රාජ්‍ය පව අත්හැරන ශාසනයට ඇතුළුණේයි. අර මමත්වයක් නැතුව පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගෙන ඒ උතුම් සැනසිල්ල ලබන්න. අත්තරින්න අත්තරින්න වෙනස් වෙන එක නුවණින් දකින්න දකින්න මොකද වෙන්නේ? අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයකින් ඥාන සම්ප්‍රයුක්ත විදර්ශනා ආරමුණකින් නුවණින් බලන හැම කෙනෙකුටම තියෙන්නේ අත්හැරීම තරම් සැපයක් ආයත්තේ නැහැ. අඥානවන්තයාට තියෙන්නේ අල්ලන තරමට තමයි සැපේ වැඩි. අල්ලන්න අල්ලන්න සැපයි කියලා හිතනවා. නමුත් අල්ලන්න අල්ලන්න දුකයි. ඇයි වෙනස් වෙනකොට? අඥානවන්තකමින් අල්ලන්න අල්ලන්න අල්ලන කෙනාට දුකක් තියෙනවා. ඒ වගේම නුවණින් සලකලා ඥාන සම්ප්‍රයුක්තව සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා මෙනෙහි කරගෙන ඥාන සම්ප්‍රයුක්තව අතාරින කෙනාට ඉතන දුකක් නැහැ. අතාරින්න අතාරින්න සැපයක් වෙනවා. ඒ නිසා අපි නුවණින් බලනකොට සෑම මොහොතක් පාසාම බලන්න ඕන ඥාන සම්ප්‍රයුක්ත කුසල් අරමුණින්. ඥාන සම්ප්‍රයුක්ත කුසල් අරමුණින් බලන කෙනාට වෙහසක් වෙහසටපත් වෙන්නේ නැහැ. අඥානවන්තව බලන කෙනා තමයි වෙහසටපත් වෙන්නේ කියන එක නුවණින් දේශනා කළා. එතකොට අපි රූපස්කන්ධය පිළිබඳ ගත්තොත් එහෙම අපි මේ ඇහෙන් බලන රූපය වෙනයි, සිතෙන් බලන රූපය වෙනයි. ඇහෙන් බලන රූපය බලපුවාම ඇහෙන් බලලා අපේ ශරීරය මොකද කරන්නේ? ඇහෙන් බලබලා මොකද කරන්නේ? හැඩ වැඩ බලනවා, ලස්සන කරනවා. ඇහෙන් බලබලා ලස්සන කරනවා. තව කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලලා හැඩ වැඩ කරගන්නවා. ඒ මොකද? තමන්ගේ කියන හැඟීමෙන් තියෙන නිසා නුවණින් තොරව බලනවා. නුවණින් තොරව මම මගේ කියන හැඟීමෙන් මගේ ශරීරය වර්ණවත් කරගන්න තමයි හැම වෙලෙම බලන්නේ. ඥාන සම්ප්‍රයුක්තව බලන කෙනා එහෙම නෙමෙයි බලන්නේ. මේ කයේ තියෙන යථා ස්වභාවය යථා භූත ඥානියෙන්, එහෙම නැත්නම් ඇදි සැටියෙන් දකින නුවණින් දකින. අන්නේ නුවණින් දකිනකොට මේ කය රූපස්කන්ධයේ පිළිබඳ නුවණින් දකිනකොට ඉති රූපං ඉති රූපස්ස සමදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. මේ රූපය හැතිවීමට හේතුව, මේ රූපය නැතිවීමට හේතුව තමයි නුවණින් බලන්නේ. ඒ නුවණින් බලන්න පුළුවන් නම් රූපය ඇති වෙනවා, රූපය පවතිනවා, රූපය නැති වෙනවා. අන්නේ බලන බැල්ම අපි බලන්නේ කොහොමද? සෙනයක් ගානේ වෙනස් වෙන රූපයයි අරමුණු කරන්නේ වර්තමාන වශයෙන් විදර්ශනා සම්ප්‍රයුක්ත කුසල් අරමුණි. ඒ අරමුණෙන් බලන කෙනාට මේ ශරීරය, මේ රූපය සැපයක් කියලා ගන්නෙ නැහැ. ඒ නිසා මේ රූපය අපි නුවණින් බැලුවොත් බලන්නේ අටවිසි රූපය. අටවිසි රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච ශරීරය. සෙනයක් ගානේ වෙනස් වෙන. එතකොට පඨවි ධාතුව ගත්තොත් මේ කේසා වල ඉඳලා මේ නුවණින් කල්පනා කරලා බලනකොට මුලින් තියෙන දෙතිස්කොණපේ තියෙන මුල් 20 පඨවි ධාතුවට අයිති වෙනවා. දෙවෙනි 12 ආපෝ ධාතුවට අයිති වෙනවා. තේජෝ ධාතුවට 4ක් තියෙනවා. වායෝ ධාතුවට 6ක් තියෙනවා. මෙන්න මේ කොටස් ටික නුවණින් බලනවා. එතකොට නුවණින් බලනකොට මේ ධාතු වශයෙන් බලනකොට මෙතන කොටස් 42ක් තියෙනවා. මෙන්න මේ 42 නුවණින් බලන. නුවණින් බලනවා නම් ඒ නුවණින් බලන පුද්ගලයාගේ సంతානය හැම වෙලෙම වෙනස් වෙවි පවතින. මේ රූපය වෙනස් වෙවි පවතින එකක් කියලා නුවණින් දැනගන්න. ඊළඟට උපාදාන රූප නුවණින් දැනගන්නවා. උපාදාන රූප වශයෙන් දැනගන්නකොට ඒ රූප ශබ්ද ගන්ධ රස ආදී මේ උපාදාන රූපයන් වශයෙන් මම කියලා ගන්නෙ නැහැ. එතකොට ඒවා ඔක්කොම ප්‍රසාද රූප වශයෙන් මේ ගන්නවා. චක්කු රූප මේ චක්කු ප්‍රසාදේ, රෝස ප්‍රසාදේ, ගහන ප්‍රසාදේ, දිවා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ, මනෝ ප්‍රසාදේ ආදී වශයෙන් ප්‍රසාද රූප වෙන් කරගෙන බලනවා. ඊළඟට ස්ත්‍රී රූපේ පුරුෂ රූපේ වශයෙන් බලනවා. භාව රූප වශයෙන් බලනවා. මේවා කොටස් වශයෙන් වෙන් කරනවා. වෙන් කරලා නිස්පන්න රූප 18ක් තියෙනවා, මේ 18 බලනවා. අනිස්පන්න රූප 10ක් තියෙනවා, මේ 10 බලනවා. මේ 10 බලන වාරයක් ගානේ මොකද වෙන්නේ? ශනයක් ගානේ වෙනස් වෙවි පවතින රූප රාශියක් තියෙනවා. රූප රාශියක එකතුවක් තියෙනවා. ඒ රූප රාශියක එකතුව තුලින් ඇති වෙන්නේ මොකද්ද? ශනයක් ශනයක් ගානේ වෙනස් වෙවි පවතින රූප ධර්මයන්ගේ බැඳීමක් තියෙනවා. අන්නේ බැඳීම තියෙන නිසා උපාදාන වශයෙන් අල්ලනවා. අපි ඒ 28 රූපේ වශයෙන් ගන්නෙ නැහැ. ඒ රූපේ 28ම ගන්නවා මගේ රූපය කියලා. මගේ රූපය කියලා ගන්නකොට මගේ රූපය වෙනස් වෙන්නේ? වෙනස් වෙන්න කොච්චර කාලයක් යනවා? මගේ රූපය කියලා ගත්තොත් ඒ වෙනස් වෙන එක නුවණින් දකින්න බොහොම මගේ ඇස් දෙකෙන් බැලලා රූපය වෙනස් වෙන හැටි දකින්න බොහොම අමාරුයි. අර පංච මේ රූප 28 නුවණින් බලනකොට සෙනයක් ගානේ වෙනස් වෙනවා. අන්නේ සෙනයක් ගානේ වෙනස් වෙන රූපය අල්ලන්නේ. අල්ලන්නේ කවුද? අඥානවන්තයා අල්ලනවා මගේ රූපය කියලා. ඥානවන්තයා මගේ රූපය කියලා අල්ලන්නේ. ඥානවන්තයා අල්ලන්නේ හැම වෙලෙම අර රූප 28 සෙනයක් ගානේ වෙනස් වෙන අනිත්‍ය ප්‍රතිසමයේ අනිත්‍ය ප්‍රතිසංයුත්ත අරමුණක් වශයෙන්, විදර්ශනා සම්ප්‍රයුක්ත අරමුණක් වශයෙන් මේ රූප 28 සෙනයක් සෙනයක් ගානේ වෙනස් වෙවි යන වටිනා කුසල් අරමුණක් මුදුන්පත් කරගන්නෝ අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය බලවල විදසුන් වඩනවා. ඊළඟට එතනින් නවතින්නේ නැහැ. ඒ අනිත්‍ය ලක්ෂණය බලන්න ක්‍රම 11ක් තියෙනවා. මේ ක්‍රම 11ට අනුව නුවණින් බලනවා. ඒ කියන්නේ අතීතය බලනවා, අනාගතයේ වර්තමානයේ බලනවා, අනාගතයේ බලනවා, අධ්‍යාත්මිකයේ බලනවා, බාහිර බලනවා. ඕලාරික වශයෙන්, සුකුම වශයෙන් බලනවා. හීන වශයෙන්, ප්‍රනීත වශයෙන් බලනවා, දුරසාන්තික වශයෙන් බලනවා. මෙන්න මේ විදර්ශනා අරමුණ නව මේ 11 ආකාරයකට අනිත්‍යටපත් වෙන හැටි නුවණින් බලනවා. නුවණින් බලනකොට මේ වෙනස් වෙන ස්වභාවය සෑම මොහොතක් පාසාම අතීතයේ ගත්ත අරමුණත් වෙනස් වෙනවා, වර්තමානයේ ගත්ත අරමුණත් රූපයත් වෙනස් වෙනවා, අනාගතයේ ගන්න රූපයත් වෙනස් වෙනවා, ඕලාරික රූපයත් වෙනස් වෙනවා, සුකුම රූපයත් වෙනස් වෙනවා, හීන ප්‍රනීතයකත් වෙනස් වෙනවා, දුරසන්තකයකත් වෙනස් වෙනවා. මෙන්න මේ රූප ඔක්කොම වෙනස් වෙන ස්වභාවය නුවණින් දකිනවා. අන්නේ නුවණින් දකින්න බැරි අඥානවන්තයා මොකද කරන්නේ? මේ රූපය මගේ කියලා අල්ලන මොහොතක් පාසාම වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කර අර ගඟේ ගලාගෙන යන කෙනා දෙපැත්තේ තියෙන තුන භූමි කොළ අල්ලනකොට ඒක කැඩිලා ගිහිල්ලා රැඳ පහළට අහුවෙලා වෙහෙසටපත් වෙන්නේ. අන්නේ වෙහෙසටපත් වෙනවා වගේ තමයි මගේ කියන රූපය අල්ලගත්ත කෙනා මොහොතක් ගානේ වෙහෙසටපත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා. ඊළඟට වේදනාවක් ගන්නවා. ඒ වේදනාවක් වශයෙන් ගන්නකොට වේදනාව කියලා විඳීම. වින්දනයක් තියෙනවනේ අපිට. අපි දුක් විඳිනවා, සැප විඳිනවා. දුක් විඳින එකක් දැනෙන්න ඕන, සැප විඳින එකක් දැනෙන්න ඕන. දැන් අපි දුකයි කියලා හටගන්න දුකයි කියලා කියනවා. සැපයි කියලා කියනවා. එතකොට කායික දුක තියෙනවා, මානසික දුක තියෙනවා. කායික සැප තියෙනවා, මානසික සැප තියෙනවා. එතකොට මේවා ඔක්කොම අපි වින්දනය කරනවා. වින්දනය කරනවා කියන්නේ විඳිනවා. දැන් දුක් විඳිනවා කියනවා, සැප විඳිනවා කියනවා, දුකෙන් සැපෙන් දෙකෙන් තොරව ජීවත් වෙනවා කියලා කියනවා. ඉතින් ඒ වින්දනය කිරීමේ වේදනාව තියෙනවනේ. ඒ වේදනාව සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් විඳිනවා. එතකොට මම කියනවා මං සැප විඳිනවා, මං දුක් විඳිනවා, මං දුකෙන් සැපෙන් තොරව ඉන්නවා කියන. එතකොට මගේ වේදනාව කියලා මෙතන අල්ලන්නේ නැහැ. මේ වේදනාව කියලා අල්ලන්නේ නැත්තේ මොකද? ඉති රූපං, ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්තංගම. වේදනාව ඇති වෙන හැටි දන්නවා, වේදනාව පවතින හැටි දන්නවා, වේදනාව නැති වෙන හැටි දන්නවා. එතකොට මේ වේදනාවත් මගේ නෙමෙයි. මේ වේදනාව ඇති වෙන්නේ හේතුවක් නිසා, වේදනාව පවතින්නේ හේතුවක් නිසා, වේදනාව නැති වෙන්නේ හේතුවක් නිසා. රූපය ඇති වෙන්නෙත් හේතුවක් නිසා, රූපය පවතින්නෙත් හේතුවක් නිසා, රූපය නැති වෙන්නෙත් හේතුවක් නිසා කියලා නුවණින් බලන්න. නුවණින් බලන්න පුළුවන් නම් ඒක තමයි දුකටපත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් අවස්ථාව. ඒ නිසා එතකොට මේක වෙනස් වීමෙන් පවතින එකක් බව නුවණින් දැනගන්න ඕනේ. එතකොට ඒ විඳීම වශයෙන් ගන්නකොට සුඛ දුක් උපේක්ෂා වශයෙන් ගත්ත හැකි, සෝමනස්ස වශයෙන් ගත්ත හැකි, දෝමනස්ස වශයෙන් ගත්ත හැකි, උපේක්ෂා වශයෙන් ගත්ත හැකි. සෝමනස්ස දුකක් වින්දනය කරනවා, දෝමනස්ස දුකක් වින්දනය කරනවා, උපේක්ෂා දුකක් වින්දනය කරනවා. ඒ විඳීමේදී නුවණින් අපි සලකන්න ඕන මේ විඳීම ඇති වෙනවා, මේ විඳීම පවතිනවා, මේ විඳීම නැති වෙනවා කියන එක නුවණින් ගන්න ඕන. නුවණින් ගන්නවා නම් ඥානවන්ත සත්පුරුෂයන් ගත්ත අරමුණක් එනවා. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා කෙරෙහි දක්ෂ භාවයක් තියෙන. ධර්මයේ කෙරෙහි දක්ෂ භාවයක් තියෙන. ඒ ධර්මයේ කෙරෙහි අදක්ෂ වූ, බුද්ධ ආදී මහෝත්තමයන් කෙරෙහි අදක්ෂ වූ, ශ්‍රාවක භාවයෙන් අදක්ෂ වූ පුද්ගලයාට මේ රූප වේදනා සංඥා සංස්කාර කියන විඥාන කියන මේ පංචපාදානස්කන්ධේ මම වශයෙන් තමයි ගන්න. ඥානවන්ත සත්පුරුෂයා මං වශයෙන් ගන්නේ නැහැ. ඊළඟට සංඥාවක් ගන්නකොට, එතකොට වේදනා වශයෙන් ගන්නකොට වේදනා පස් ආකාරයකට ඉන්නවා, නව ආකාරයකට තියෙනවා. ඒ වගේම අභිධර්ම ක්‍රමයේ වේදනාව ගත්තොත් එහෙම සිත් 89 කෙරෙහිම වේදනා 89ක් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම ලෞකික සිත් වශයෙන් තමයි අපි ප්‍රධාන වශයෙන් මෙතන ගන්නෙ. ඒ ලෞකික වශයෙන් සිත් ගන්න සිතුත් හැම එකක්ම වේදනාවක්, වේදනාවක් ගානේ මේ සිතක් ගානේ වේදනාවක් තියෙනවා. එතකොට ඒවත් මොහොතක් ගානේ වෙනස් වෙවි පවතිනවා. මම නෙවෙයි, මගේ නෙවෙයි කියන අරමුණෙන් අපි ඥාන සම්ප්‍රයුක්තව ගන්න ඕනේ. එහෙම ගන්නවා නම් අපි වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඊළඟට මේ සංඥාවත් ඒ වගේ. සංඥාස්කන්ධය කියලා කියන්නේ අරමුණු දැනීම. අරමුණු සංඥාවක් වශයෙන් ගන්න. යා සංඥාව හොඳනම් අපට ඕන අරමුණක් දැනගන්න පුළුවන්. දැන් අපි සංඥාව කියලා ගත්තොත් එහෙම අපි ඊයේ පෙරේදා නැත්තම් ගිය සතියේ ගිය මාසේ දැකපු අය ඉන්නවනේ. ඒ දැකපු අය අද නැත්තම් හෙට දිහාට ආයි හම්බ වෙනවනේ. හම්බ වෙනකොට තමන්ගේ සංඥාව හොඳනම් හඳුනා ගන්න පුළුවන්. සංඥාව හොඳ නැත්තම් හඳුනා ගන්න බෑ. මේ අහවලතනේ දිහාත් මිච්ච පුජ්‍යලයා කියලා හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ සංඥාව හොඳ නැත්නම්. සංඥාව හොඳ නැත්තම් හඳුනා ගන්න බෑ. එතකොට මේ සංඥාවත් මගේ සංඥාව කියලා ගන්න. මගේ සංඥාව කියලා අරගෙන වෙහෙසටපත් වෙන. මගේ සංඥාව කියලා ගන්නේ නැහැ. මේ වේද සංඥාවත් ඇති වෙන්නේ හේතුවක් නිසා. හේතුවක් නිසා ඇති වෙනවා, හේතුවක් නිසා පවතිනවා, හේතුවක් නිසා නැති වෙනවා. එතකොට මේ සංඥාස්කන්ධයත් ඒක රාශී කරගෙන බලනකොට සිත් 89ටම සංඥා 89ක් තියෙනවා. ඒ 89ක් වෙනස් වෙයි පවතින. ඒ වෙනස් වෙයි පවතිනවා කියන එක නුවණින් දකින්නේ කවුද? බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා කෙරෙහි දක්ෂ, ධර්මයේ කෙරෙහි දක්ෂ, ශ්‍රාවක භාවයෙන් දක්ෂ. එයා දක්ෂ පුද්ගලයා විතරයි මෙතන උපාදාන වශයෙන් ගන්න නැත්තේ. උපාදාන වශයෙන් ගන්න මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් කියලා ගන්න. ඊළඟට සංස්කාරස්කන්ධය වශයෙන් කියන්නේ සංස්කාර කියන්නේ සකස් වීම. සකස් කියනකොට චෛතසික ධර්ම 52න් වේදනා සංඥා දෙක අත්හැරියම සංස්කාර 50ක් තියෙනවා. මෙන්න මේ සංස්කාර 50 කියලා කියන්නේ සිතට ඇති වෙන සිතිවිලි. සංස්කාර කියන්නේ සංස්කාර වශයෙන් දක්වන්නේ සිතිවිලි ටික. මෙන්න මේ සිතිවිලි පෞසිතිවිලි කුසං සිතිවිලි වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මෙනකොට මේ සිතිවිල්ලත් අපි ගන්නවා කුසල් අරමුණක් වශයෙන් ගන්නකොටත් අකුසල් අරමුණක් වශයෙන් ගන්නකොටත් ගන්නේ අඥානවන්තයා කොහොමද? මගේ කුසල් අරමුණ. මගේ අකුසල් අරමුණ. එහෙම නැත්නම් මගේ දානි. මම සිල් ගන්නේ. මම භාවනා කරන්නේ. මං දන් දෙන්නේ. කියලා අපි ගන්නවානේ. මුලින් අපි එහෙම ගන්න ඕනේ. එහෙම නැත්නම් කරන්න බෑ. නමුත් ඒක ඥානවන්තව ගන්නකොට මමේ කියලා ගන්නේ නෑ. මමේ කියලා ගත්තොත් මොකද වෙන්නේ? මගේ දානියන් තණ්හා මාන දිට්ටි දෙකෙන් වැඩි වෙච්චාම තෘෂ්ණාවට පත් වෙනවා. ඒක ලෝභ ආදී ක්ලේශ ධර්මයන් වශයෙන් ගත්තොත් එතනත් වැරදි වෙනවා. නෑ මේ හේතු ප්‍රත්‍යයෙන් අට ගන්න දානමය පින්කමක් මං කරන්නේ මොකටද? පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් අවබෝධ කරගන්නයි මම මේ දන් දෙන්නේ. ආර්ය සත්‍ය අවබෝධයටයි මම මේ කරන්නේ කියන චේතනාවෙන් ඥාන සම්ප්‍රයුක්තව ගන්න ඕන. ඊළඟට විඥාන ස්කන්ධය වශයෙන් ගන්නෙත් විඥානය කියලා කියන්නේ අරමුණු දැන ගැනීම. යම්කිසි අරමුණක් හිතට එනකොට මෙන්න මේ අරමුණ හොඳ අරමුණක් නරක අරමුණක් කියලා අරමුණු දැනගන්න ඕන. අරමුණු දැනගන්නේ කවුද? ඥානවන්තයා. ඒ අරමුණු දැනගන්නකොටත් අපි ඒ නුවණ දිහා නුවණින් බලනකොට සංඥා විඤ්ඤා පඤ්ඤා කියලා කොටස් තුනක් තියෙනවනේ. සංඥාව තියෙන්නේ කුඩා ළමින්ද. කුඩා ළමයාට තමයි සංඥාව තියෙන්නේ. ඒ කුඩා ළමයා කටයුතු කරන්න ඔක්කොම සංඥාවෙන්නේ. මොනවා හරි ලස්සන දෙයක් අතට දුන්නොත් එහෙම ඒක අල්ලල්ලා ඉන්නවනේ. අල්ලල්ලා ඉන්නවා මේක මොකද්ද කියලා දන්නේ නැහැ. සංඥා විතරයි තියෙන්නේ. ඊළඟට සංඥාව දිනු වෙන්නේ දිනු වෙච්චාම විඥාණය. විඥාණය කියන්නේ හිතට එන අදහස් දැන ගැනීම. එතකොට හිතට එන අදහස් දැනගන්නකොට මං කියලා ගන්නෙ නැහැ, මගේ අදහස කියලා ගන්නෙ නැහැ. ඒන අරමුණ අනුව නෝනින් තේරුම් ගන්න. ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ විදර්ශනා සම්ප්‍රයුක්ත නුවණ. අන්නේ විදර්ශනා සම්ප්‍රයුක්ත නුවණට තමයි විඥාණය ඇති වෙනවා, විඥාණය පවතිනවා, විඥාණය නැති වෙනවා කියලා අපි ගන්න. එතකොට අන්න ඒ වගේ මේ රූපස්කන්ධය පිළිබඳව අපි ගන්න ඕනන්නේ හැම වෙලෙම ඥාන සම්ප්‍රයුක්ත කුසල් අරමුණින්. ඒ ඥාන සම්ප්‍රයුක්ත කුසල් අරමුණින් විදර්ශනා නුවණින් බලනකොට උපාදාන වශයෙන් ගන්නේ නැහැ. මේ රූපස්කන්ධය ගන්නකොටත් මේ රූපස්කන්ධය ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. වේදනාවත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. සංඥාවත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. සංස්කාරත් ඇති වෙනවා, මේ පවතිනවා, නැති වෙනවා. විඥානයත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ ඔක්කොම එතකොට ස්ථිරත්වයක් නැහැ. ස්ථිරත්වයක් නැත්නම් එතන මොකක්ද තියෙන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් කියලා කියන්නේ අතීතයෙන් ගේනවා අපි අවිද්‍යා තණ්හා උපාදාන සංස්කාර කර්ම කියලා අතීත හේතු පහක් මවගුසට එනවා. අන්න අතීත හේතු පහෙන් තමයි මේ රූපේ හට ගන්න. එතකොට ඒ හටගත්තන් පස්සේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා වර්තමාන හේතු පහක් එකතු වෙනවා. ඒ හේතු පහ එකතු වෙච්චාම අතීත හේතුවයි වර්තමාන හේතුවයි දෙක එකතු කරගත්තාම මේ දෙකේ හේතුවෙන් නිවන් දකින්නතුරු අනාගතයේහි ඵල ධර්ම හට ගන්න. එතකොට ඒ ඵල ධර්ම හටගන්න එක අපි නුවණින් තේරුම් ගත්තාම යම් අවස්ථාවකදී මෞකුසක ඉපදෙන්නේ නැති වෙන්න හේතු ධර්ම පහ සංසිඳෙවුවනම් වර්තමාන රූප ඵල ලැබෙන්නේ නැහැ. අතීත හේතුවක් නැත්නම් වර්තමාන හේතුවක් නැත්නම් අතීතයේ ඵල හටගන්නේ නැහැ. ඒ ආර්ය උතුමන් වහන්සේලා නැවත භවයක නූපදන ආකාරයෙන් අතීත හේතු පහ සංසිඳෙවුවනම් ඒ සංසිඳෙවූ අවස්ථාවේදී නැවත උප්පත්තියක් ලබන්නේ නැහැ. හේතු ධර්ම නැහැ. හේතු ධර්ම නැත්තම් ඵල ධර්ම හටගන්නේ නැහැ කියන එක නුවණින් තේරුම් ගත්තාම උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. උපාදාන වශයෙන් ගන්නත් කවුද? ආර්ය උතුමන් වහන්සේලා. ආර්ය ධර්මයේ අවබෝධ කරගත්ත කෙනා. එහෙම නැත්තම් ආර්ය උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් ගමන යන ශ්‍රාවකයන් වහන්සේලා. ඉතින් මෙන්න මේ අය ආර්ය භාවයට පත් වුණාන් පස්සේ මම කියලා ගන්න නැතුව, වෙහෙසටපත් වෙන්නේ නැතුව, සියලු දේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණ වශයෙන් විදර්ශනා නුවණින් අවබෝධ කරගන්න පුළුවන් නම් වෙහෙසටපත් වෙන්නේ නැහැ කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් අන්න ඒ වාගේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් අරමුණක් මුදුන්පත් කරගන්න, අර වෙහෙසටපත් වෙන්නේ නැතුව කටයුතු කරගන්න නම් ඥාන සම්ප්‍රයුක්ත කුසල් අරමුණකින් තමන්ගේ සිත සකස් කරගන්නට මේ ධර්මයේ උපනිෂ්ඨේ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිතාගෙන සෑම වේලෙම ඥාන සම්ප්‍රයුක්තව තමන්ගේ රූපස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට හරවමින් ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් අවබෝධ කරගන්නට මේ උතුම් කුසලයත් එකසේම උපනිෂ්ඨේ වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරගනිමු. ඒ නිසා අද මේ උතුම් කුසල් අනුමුණ මුදුන්පත් කරගෙන මේ සූත්‍ර දේශනාවෙන් දායකත්වයේ ලබාගෙන ධර්ම දේශනා පවත්වන්නේ බත්තන මුල්ල පැල්වත්තේ සමරනායක සහ එම පවුලේ සමදෙනා නාතීත මිත්‍රාදීන් විසින් මෙම ධර්ම දානමය පරමාර්ථය වනු වේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ උතුම් කුසලයේ උපනිෂ්ඨේ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවයි. ඒ නිසා මේ උතුම් ධර්මයේ තුලින් මේ සමදෙනාටම මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට පරමාර්ථ වශයෙන් අවබෝධ කරගෙන යම් දවසකදී ආර්ය උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් මාර්ගයේ ගමන් කරමින් ආර්ය සත්‍ය අවබෝධය කරගන්නට මේ ධර්ම ශ්‍රවණමේ උතුම් කුසලය එකසේම උපනිෂ්ඨේ වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්නද්දිෂ්ඨික දිව්‍යරාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වෙත්වා. අපිවත් සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා දිගු කාලයක් පවත්වා ගැනීමට දේව ආරක්ෂාව ලැබේවා කියලා දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරමු. ඒ වගේම මීට දායකත්වය දැක්වූ සහභාගී වූ සියලු ඥාතිහිත මිත්‍රාදී සියලු දෙනාටම මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙලොව වාසයෙන් නිදුක් නිරෝගී භාවය, චිරජීවනය, දීර්ඝායුෂ, නිරෝගී සම්පත් ඇතුව පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවේ සැනසුන ලෝකෝත්තර සැනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය ගිය සීජී ඇල්බර්ට් සියා සහ එම්.ඒ.එම්.ඒ.සි. ගුණවර්ධන සහ එස්.ඒ. මර්තාහාමි ආච්චි අම්මලාටත් මේට සහභාගී වූ සමදනාගේ නමින් පරලොව ගිය යම් තාක් ඥාති බන්ධවර පිරිසක් මින් බලාපොරොත්තුවෙන් වෙතොත් ඒ සියලු දෙනාටම මේ උතුම් කුසලයේ පෙනී අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාට සැප ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දේශනාගන දේශකයාණන් වහන්සේටත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර නරනාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සමදෙනාටමත් කෘතවේදීත්වයෙන් මේ ආශිංසනය කරන අතර සියලු දෙනාගේම යහපත් සංකල්පනා සියල්ලක් මුදුන්පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර බත්නමුල්ල පැල්වත්තේ සමරනායක සහ එම පවුලේ ඥාතිහිත මිතුරන් මේ සමදෙනාට පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට පරමාර්ථ වශයෙන් අවබෝධ කරගෙන යම් දවසකදී ආර්ය උතුමන් වහන්සේලා ගමන් ගත් නිවන් මාර්ගයේ උදාන කරමින් පුණ්‍ය ශක්තිය බලයෙන් අවබෝධය කරගන්න දෙවියන්ගේ රැකවරණය තුළින් මේ සමදෙනාට මේ සමදෙනාට පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට පරමාර්ථ වශයෙන් අවබෝධ කරගෙන යම් දවසකදී ආර්ය උතුමන් වහන්සේලා ගමන් ගසේලා මාර්ගයේ ගමන් කරමින් ආර්ය සත්‍ය අවබෝධය කරගන්නට මේ ධර්ම වශයෙන් ආයුරු කුසල සම්පත් පිණිස සකාර වේවා. ස්ථව තමන් කරන කිනේ ආරක්ෂා වෙනද ව්‍යාපාර ආදියද ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථක අන්දමින් සිදු කරගෙන සෞභාග්‍යමත් අනාගතයකින් සම්බුද්ධ ශාසනය සම්මුඛ කරගෙන සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ආමිස ප්‍රතිපත්ති සමත විපස්සනා ආදී උතුම් ගුණයන්ගෙන් පරිපූර්ණත්වයට පත්වෙමින් සුවසේ පාරමී පුරාගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබන්න මේ උතුම් කුසල ශක්තිය එකසේම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ඥාතින් දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරමු. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. එත්තාවතා ධම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දික් පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ශාසනං තිලං රක්칸තු දේශනං තිලං රක්칸තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම් තතං සමාගමෝ ගෝතු යාව නිබ්බාන පත්තිය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු අභිවාදන සීලිස්ස නිත්තං උද්දාපතායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිද්දතු.